Order, please. අද දින පාර්ලිමේන්තුවේ විෂයාංක එක ඉදිරිපත් කිරීම. ගරු මහින්ද දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, අද දින ඉදිරිපත් කිරීමට තිබුණු යෝජනාව මේ අවස්ථාවේදී ඔබතුමාගේ අවසරය පරිදි තාවකාලිකව අයින් කරගෙන වෙන දිනකට මේ යෝජනාව ගන්න ලෙස මං අද ඉදිරිපත් කරන්න ගරු කථානායකතුමනි. මං වෙන දවසක ඔබතුමාගේ අනුමැතිය පරිදි මං ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
සභාවෙකද? ගරු අජිත් පෙරේරා මැතිතුමා.
ගරු කථානායකතුමනි, වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවසර පතනවා. පසුගිය දිනත් මේ ගරු සභාවේදී අවධානය යොමු වුණා. ඔබතුමත් සඳහන් කරා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙම සභාවේ කටයුතු ප්‍රචාරය කිරීම පිළිබඳව ගිවිසුම් ගතව මුදල් ලබාගෙන කටයුතු කරනවා. නමුත් දැන් දින ගණනාවක් තිස්සේ මෙම සභාවේ කටයුතු විකාශනය කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නතර කර තිබේ. ඒ වගේම එකඟතා කඩ කරලා තිබෙනවා. ඒ වගේම අපට දැනගන්න ලැබිලා තිබෙනවා මෙම ගරු පාර්ලිමේන්තු විසින් කරන ලද දැනුම් දීම් පවා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා විසින් නොතකා හැරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙම කාරණා හා සම්බන්ධව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. එකක්, තොරතුරු දැන ගැනීමට පුරවැසියන්ට තියෙන අයිතිය තහවුරු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම මෙම සභාව ආවරණය කිරීමට රජයේ මාධ්‍ය ආයතනයක් හැටියට ඔවුන්ට වගකීමක් තිබෙනවා. ඒ වගේම රජයේ මුදල් ඔවුන්ට ගෙවලා ඒ වගකීම පවරලා තිබෙනවා. මේ ඒ වගේම පාර්ලිමේන්තුවේ දැන්වීම පරිදි මේ කටයුතු පිළිබඳ සහයෝගිතාවයට දැක්වීමට සාකච්ඡා කිරීමට නොපැමිණීම බරපතල කාරණයක්. මේ තත්ත්වය නිසා ගරු කථානායකතුමනි, මෙම ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සභාපතිවරයාව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව වෙත කැඳවලා ඒ වගේම ඊට අමතරව වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට හැකි නම් ඒ ක්‍රියාමාර්ගත් අරගෙන රටේ පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීම ඇති අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඇත්තම මේ සභාපතිවරයා ඉතාමත්ම හිතුවක්කාර අන්දමට ක්‍රියා කරනවා මන් දුටුවා. දැන් මේ තුන්වැනි අවස්ථාව අපේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමත් ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමත් මේ සම්බන්ධයෙන් එතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේ අවුරුදු ගණනක් තිස්සේ අපි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමග අපි මේ ප්‍රචාරය කර හැරීම යන වෙලාවට අපි මුදල් ගෙවනවා. ඒ නිසා යම් කිසි තෝරින් ගැති හේතුවක් නැතුව මෙයා කිරීම සම්බන්ධයෙන් වහාම පියවර ගන්න බම් මම දැනුවත් කිරීමට කැමතිමි. ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු කථානායකතුමනි, අද මම නැගිහිටින්නේ ඔබතුමාට අපේ සුභාසින්දිතේ පිරිනමන්න. මොකද ඔබතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කෙරුවා වියාජ අගමැතිවරයාට බහුතරය පෙන්වන්න බැරි වෙච්ච අවස්ථාවකදී ඔබතුමා ප්‍රකාශ කෙරුවා අගමැතිවරයෙක් නැහැ, කැබිනට් මණ්ඩලයක් නැහැ කියලා. ඒක අද අධිකරණයෙන් පිළිගැනීම සම්බන්ධව අපි පාර්ලිමේන්තුවක් හැටියට අපි සතුටු වෙනවා. මොකද අපිට චෝදනාව අපි ඔබතුමා නීති විරෝධ විදියට වැඩ කටයුතු කෙරුවා කියලා. නමුත් අධිකරණය එය සනාථ කරලා තියෙනවා. ඒ වගේම අද දිනපතා අපේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අත්හිටවලා තියෙනවා. වියාජ අගමැතිවරයයි කැබිනට් මණ්ඩලය අත්හිටවලා තියෙනවා. දැන් ඊයේ ප්‍රකාශයක් කෙරුවා විධායකය පාර්ලිමේන්තුවේ 225ම කිව්වත් මම අහන්නේ නැහැ කියලා. මේක පාර්ලිමේන්තුවට කරන ලද නිග්‍රහයක්. ව්‍යවස්ථාව අනුව විධායකය පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. පාර්ලිමේන්තුව කියන්නේ ගණන් ගන්න, ඔබතුමා කියන්නේ ගණන් ගන්න, අධිකරණය කියන්නේ ගණන් ගන්න. ඉතින් මේ විදිහට අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ රට අග්‍රාමාත්‍යවරයෙක් නැතුව කැබිනට් මණ්ඩලයක් නැතුව වැඩ කටයුතු කරගෙන යනවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්. මම ඔබතුමාට ප්‍රණාමය පුද කරනවා මේ අවස්ථාවේදී ඔබතුමා නායකත්වයක් අරගෙන අපේ රට ස්ථාවර කිරීමට ගන්නා පියවර ගැන අපේ ප්‍රණාමය පුද කරනවා.
ගරු මහින්ද දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, අජිත් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කරපු කාරණයක් එක්ක මම එදා ඒ කාරණේ මතු කරා මේ පාර්ලිමේන්තුව තුල. ඒ එදා රෑ රූපවාහිනී සභාපතිතුමා සරත් කුංගහගේ මැතිතුමා ඉදිරිපත් කරා ඒක පාර්ශිකව රූපවාහිනිය මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. ගරු කතානායකතුමනි, පාලි බෙන්තුව ඒකපාර්ශ්වික ආයතනයක් නෙවෙයි. ඒ නිසා ඔබතුමා අජිත් පෙරේරා මැතිතුමා ප්‍රකාශ කර පරිදි ඒ සභාපතිවරු කැන්දවල පාර්ලිමේන්තුවට ඒ පිළිවළවකව ක්‍රියාමාර්ගයක් ගන්න කියන ඉල්ලීම තමයි කරන්නේ.
බොහොම ස්තුතියි. අපි ගන්නවා. බොහොම ස්තුතියි ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ වෙබ්සයිට් එකේ තාම අගමැති මහින්ද රාජපක්ෂ කියලා හිටියා කියලා එදා ගරු මන්ත්‍රීවරයෙක් ඔබතුමාට දැනවත් කරා. ඔබතුමා කිව්වා ඒක පාර්ලිමේන්තුවේ වෙබ්සයිට් එකේ නිවැරදි කරනවා කියලා. Let me read the parliament website. It says 1st of September 2015 to date 24th August 2015, 26th October 2018, Honorable Ranil Wickremesinghe. 26th October to today, Honorable Mahinda Rajapaksa. It further states, subsequent to the UPFA's withdrawal from the national government, Mr. Wickremesinghe was removed from office and Mr. Rajapaksa was appointed Prime Minister by the President. ස මේක පුදුම කතාවන්නේ ස. මොකද මේ කවුද මේව කරන්නේ? මේ මේක මේක අගමැතිවරයෙක් නැහැ කියන එක ව්‍යවස්ථාවේදායකයේ මේ 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 පාර්ලිමේන්තුවේ අධිකරණයේ දෙකේම කියලා තියෙනවා. ඉතින් කොහොමද මේ
මේක හරබන්න ඇත්තම කියන එක ඉන්ස්ට්‍රක්ෂන් දීලා තිබුණේ මේ අයින් කරන්න.
දැන් මේ මම මේ දැන් it is live.
I'll check on that. Yes.
No, I'll show you to say it's right here.
Yeah, I'll check on that because they really I know Secretary General House was informally going to change that. Yeah.
මේක කැඳවල අහන්න සර්, මේ කවුද මේ වගේ කඩාකප්පල්කාරී වැඩ කරන්නේ කියලා
සර්. I'll do that. Yeah.
Thank you.
ගරු මරික්කා මැතිතුමා ඊළඟට
අනායකතුමනි, දැන් වැඩ තහනමට ලක් වෙච්ච හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා හැමතැනම රැස්වීම සංවිධානය කරන විවිධාකාරයෙන්. ඒ වගේ අදිෂ්ඨාන පූජාවක් ඊයේ නිදහස් චතුරස්‍රයේ සංවිධානය කරලා තිබ්බා. එතකොට රජයේ මාධ්‍යයක් ආයතනයක් වෙන ITN නාලිකාව ප්‍රයිම් ටයිම් එකේ 6:00 ඉඳලා 7 වෙනකම් මේක ලයිව් දෙනවා. එතකොට අත වශයෙන්ම දැන් ඒගොල්ලෝ මේ නිෂ්පාදන වියදම් නැහැයි කියලා පෙන්නන ලයිව් ස්ට්‍රීම් එකක් දානවා, කැමරා ප්‍රොඩක්ෂන් දාන්න නැතුව. හැබැයි ගුවන් කාලය විනාඩි 30ක්, තප්පර 30ව 60ක්, තප්පර 30ක් සාමාන්‍යයෙන් ප්‍රයිම් ටයිම් එක 100කමාරක් විතර වෙනවා. එතකොට මේක වෙනත් වෙළඳ දැන්වීම් නැතුව, වෙනත් වැඩසටහන් නැතුව මේක විකාශනය කරනවා. මේක රාජ්‍ය දේපල අවභාවිතාවක් වෙනවා. දැන් මේ මොහොත වෙනකොටත් ITN එකේ MCR එකේ මාස්ටර් කන්ට්‍රෝලින් රූම් එකේ ලොග් බුක් එකේ තියෙනවා මේක ඉහළින් ලැබිච්ච උපදෙස් නිසා මේක විකාශනය කරා කියලා. අත වශයෙන්ම දැන් අපි පෞගී දවස්වලත් ඔබතුමාගේ අවධානයට යොමු කරා. පාර්ලිමේන්තු සභාගමේ පාර්ලිමේන්තුව තියෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡා ලයිව් දෙනවා පාර්ලිමේන්තුවේ සිට කිලිවරලා. මේවා රාජ්‍ය මුදල් අවභාවිතාවක්. ඒ නිසා මේ උපදෙස් ලබා දුන්නු අය කවුද කියන එකත් හොයන්න ඕන, මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕන. ඒ එක්කම මේ පාඩු වෙච්ච මුදල් ටික නැවත අය කර ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවට යම්කිසි බැදීයත් වීමක් කරන්න කියලා ඉල්ලා සිටන ගමන් දෙවෙනි කාරණේත් මම ඔබතුමාගේ අවධානයට යොමු කරන මීට පෙර අවස්ථාවකදීත් මම ඔබතුමාට කිව්වා මාධ්‍ය ආයතනවල නිවුස් ඇලර්ට් දානකොට ආණ්ඩු පක්ෂය කියලා ඒ අය හඳුන්වනවා. ඔබතුමා විශ්වාසභංගය 14 වෙනිදා සම්මත වුණා කියලා තීන්දුවක් දුන්නාන් පස්සේ අද මුද්‍රිත මාධ්‍යයක් වෙන දිවයින පුවත්පත නැවත වතාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියලා නම් කරලා තියෙනවා. දැන් උසාවියෙනුත් අතුරු තහනම් නියෝගයක් දීලා තියෙනවා එතුමට අගමැතිකම නැහැ කියලා ඉවරලා. ඒ එක්කම පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත කරලා එතුමගේ අගමැතිකම අයින් කරලා තියෙනවා. එවැනි තත්ත්වය තුළ වැඩ තහනමට ලක්ුණයින් පස්සේ දැන් අපි දන්නවා සමාගමක කවුරු හරි වැඩ තහනමට ලක්ුණාම ඌට ඒ තනතුර පරීක්ෂණ අවසන් වෙනතුරු වළංගු නැහැ. ඒ නිසා වැඩ තහනමට ලක් වෙච්ච කෙනෙක්ව වැඩ තහනමට ලක් නොවූ අයයි මාධ්‍ය ආයතනයකට හඳුන්වා දෙන්න කිසිම අයිතියක් නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව හරහා මේ පිළිබඳව ඔබතුමාට මැදිහත් වීමක් කරලා මේක නිවැරදි කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඕචි ගරු ජෝන් අමරජංග මැතිතුමා
කියවුණු කරුණු කාරණා අනුව වයිකේ කරනවා. විශේෂයෙන්ම මීට කලිනුත් මේ වගේ අවස්ථාවලදී නිලධාරීන්ව කැඳවලා තියෙනවා සභා ගර්භයට. කරලා ප්‍රශ්න කරලා අවවාද කරලා තියෙනවා මේ ඉහතදී පාර්ලිමේන්තුවලදී. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනමාධ්‍ය ලේකම්තුමාව ගෙන්නන්න කියලා ඊළඟ පාර්ලිමේන්තුව රැස්වීමට. ගෙනලා මේ පිළිබඳව එතුමාගේ අවධානය යොමු කළ වහාම පියවර ගන්න කියලා අනකරන්න. වරප්‍රසාද කමිටියට යනකල් ඉන්න වෙලාවක් නැහැ.
ඒක තමයි මම ප්‍රකාශ කරන්න
තියෙන්නේ. ගාරෝ අලවත්වල මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමැති ආණ්ඩුක්‍රම විගස්සාවේ 52 වගන්තිය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරය ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තුද වෙනත් ආයතනද මෙහෙවිය යුත්තේ සිය අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්වය. විවස්සාවේ 42 එක වගන්තිය අනුව ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙවීම සහ ඒ පාලනය පිළිබඳ විධානයේ භාර ඇමති මණ්ඩලයක් සිටිය යුතුය. නමුත් පසුගිය නොවැම්බර් 14 වෙනි දින සහ ඊට පසුව පාර්ලිමේන්තුවේ සම්මත කරත් විශ්වාසභංග යෝජනා හා 2018 දෙසැම්බර් 3 වනදා ගරු අධිකරණයේ ලබා දුන් අතුරු නියෝග අනුව වර්තමානයේ අමාත්‍ය මණ්ඩලයක් ක්‍රියාත්මක වන්නේ නැත. එසේ හෙයින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග හා විධාන දිය හැකි අධිකාරියක් දැනට ක්‍රියාත්මක නොවේ. ජනාධිපතිලාට විවස්ථානුකූලව නියෝග හා විධාන ලබා දිය හැක්කේ තමන් යටතේ ඇති අමාත්‍යාංශවලට විතරයි. නමුත් ගරු කතානායකතුමනි ඊයේ දිනේ ජනාධිපතිතුමා අනිකුත් ලේකම්වරු ගෙනල්ලා නියෝග දීලා තියෙනවා. මේක විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකිරීමක්. ඒ වගේම මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සම්මත වූ වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනා සැලකිල්ලට ගනිමින් මේ මුල්‍ය හා සංග්‍රහය අනුව ක්‍රියා කිරීමට ලේකම්වරු බැඳී ඉන්නවා. ඉතින් අපි පැහැදිලිව කියන්න ඕනි මේ වෙනකොට මේ සම්බන්ධයෙන් පසුගිය 14 වෙනිදා ඉඳලා මේ දක්වා මේ අමාත්‍යාංශ ලේකම්වරුන් මේ පාර්ලිමේන්තුවේ ගත්ත ඒ ක්‍රියාමාර්ගවලට විරුද්ධව කටයුතු කරලා තියෙනවා නම් ඒ පිළිබඳවත් අපි හොයලා බලන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට බලයක් තියෙන එතුමාගේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට විතරක් උපදෙස් දෙන්න. ඒ නිසා ඊයේ දින එතුමා ක්‍රියාත්මක කරලා තියෙන එකත් විවස්සාවට විරෝධී.
ගරු රවි කරුණායක මහත්මයා
අතනගතුමනි රජයේ මාධ්‍ය සම්බන්ධයෙන් නිලධාරී කරන අතනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් අප මන්තුරු 9 දෙනෙක් ඔබතුමාට ඉදිරිපත් කළ තියෙන යෝජනාවක්. මේක පුළුවන් තරම් ඉක්මනට අරන් මේ පාර්ලිමේන්තුව කැඳවලා මේ කරන ක්‍රියා කොයි ආකාර ඉදිරියට ගෙනියන්න තියෙන්නේ කියන එක දැනුවත් කිරීම මම කාරුණික ඉල්ලනවා මේ අවස්ථාවේ.
හොඳයි. මොචිගාරු බන්දුලාල් බණ්ඩාරිකර මැතිතුමා.
අනායකතුමනි මේ වන විට අපේ සම්වර්ධන ව්‍යාපෘති සියල්ලක්ම ඇනහිටලා තියෙනවා ගරු කතානායකතුමනි. ගම්පෙරළිය වැඩසටහන නතර කරන්න කියලා චක්‍රලේඛනිකුත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මන්ත්‍රීවරු හැටියට අපට වෙම්වෙච්ච විමධ්‍යගත ප්‍රතිපාදන වලට පවා මුදල් නිදහස් කළ නැහැ. ඒ නිසා ගම්වල සම්වර්ධන කටයුතු විශාල වශයෙන් ඇනහිටලා තියෙනවා සහ ජනතාව ඒ නිසා විශාල පීඩාවකට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ වෙනකොට පාසල් නිල ඇඳුම නැහැ. ඉඩම් බෙදෙන වැඩසටහන් නතර කළා. නිවාස යෝජනා ක්‍රම සහ නිවාස ණය දෙන වැඩසටහන් නතර කළා. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් අගමැති කෙනෙක් නැති ඇමතිවරු නැති රටක මේ ප්‍රශ්න කියන්න ඉතුරු වෙලා තියෙන්නේ අපට ඔබතුමා විතරයි. ඒ නිසා කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කළා අපේ රජය මේ වසරේ මේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසය දෙකේ වියදම් කරන්න විශාල මුදලක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබලා දීලා තියෙනවා. නමුත් ඒ මුදල වියදම් කරන්න එපා කියලා නියෝග දීලා දැන් මේ සම්වර්ධන කටයුතු ඇනහිටලා තියෙනවා. මේ කටයුතු වහාම ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට විශේෂයෙන් අපේ මන්ත්‍රී ප්‍රතිපාදන අඩුමතරම. ඒ සඳහා මුදල් නිදහස් කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා.
බොවිසුචීගාරු මහාචාර්ය අර්ෂු මාර්සිංහ මැතිතුමා
ගරු කතානායකතුමනි අපි කලිනුත් කතා කරා රජයේ මාධ්‍ය ගැන විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන රජයේ මාධ්‍ය සම්බන්ධයෙන් මේ අධිකරණයනුත් පිළි අරන් තියෙන්නේ දැන් රජයක් නැතිකොට රජයේ මාධ්‍යවල හැසිරීම පාලනය කරන්න විශේෂයෙන් මේ ආයතන සභාපතිවරුන්ට බලයක් නැහැ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන අපි ඊයේත් හමුණා ගිහිල්ලා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ සභාවාරය ගැන කතා කරනකොට රජයේ ජනමාධ්‍ය හැසිරෙන ආකාරය ඉතාමත් නිඳිතයි. ඒ නිසා මේ ගැන සොයා බලන්න විශේෂයෙන්ම මේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාව පාර්ලිමේන්තුවට ඔබතුමා කැඳවලා හරි මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මේ රජයේ මාධ්‍යවල හැසිරීම පාලනය කළ යුතුයි කියන යෝජනාවමයි
ඉදිරිපත් කරන්නේ. බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය ආනමගමගේ මැතිණිය.
ගරු කතානායකතුමනි 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව පීඩවපු ගමන්ම ගරු අගමැතිතුමාගේත් අපේ සියලුම ඇමතිවරුන්ගේත් ආරක්ෂාව අයින් කරා. නමුත් දැන් අද ඒගොල්ලන්ගේ ඒ ඇමතිකමුත් අගමැතිකමත් නැහැ කියන එක උසාවියෙන් තීන්දුවක් දීලා තියෙනවා. නමුත් පොලිස්පතිතුමා කිසිම ක්‍රියාමාර්ගයක් මේ වෙනකන් අරගෙන නැහැ. ඔබතුමාගේ අයිකල නැහැ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අපි හැමෝටම එකම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පොලිස්පතිතුමාට දන්නන්න කියලා.
මේ බොමිසුති ගරු ෆීල් මාෂල් සරත් පොන්සේකා මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම අවසන් දිනේදී ප්‍රකාශ කරා මට විරුද්ධව ජනාධිපති අතන මෙතන චෝදනා කරන එක ගැන. ඔබතුමා කිව්වා ඒක ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා. මම ඒක ලිඛිතව ඉදිරිපත් කරා. මා හිතනවා අදාළ පියවර ඔබතුමා විසින් ගෞරවයෙන් ක්‍රියාත්මක කරනවා ඇති කියලා. ඊට අමතරව
මේ සමන් දැනටම පියවර අරන් තියෙනවා ගරු ෆිල්ම් මාෂ මැතිතුමනි.
උදේ ගරු කතානායකතුමනි, ඊට අමතර පෙරේදා රාත්‍රියේ පක්ෂ නායකයින් සමග තිබුණු සාකච්ඡාවේදී නැවත මේ ජනාධිපතිතුමාට මාව මතක් නොවී මෙලෝ දෙයක් කරන්න බෑ නැවතත් කියලා තියෙනවා. මේ 2010 ජනාධිපතිවරණය මම දිනුවා නම් පක්ෂ නායකයින්ට ඒ වගේ ජනාධිපති හම් වෙවි සාකච්ඡා කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක හින්දා මම ලිපි දෙකක් තියෙනවා මේකේ ඔබතුමාට කියවන්නම්. මේ 2010 ජනාධිපතිවරණයේදී අදාළ තේරිම්බා නිලධාරීන් සහ දයානන්ද දිසානායක මැතිවරණ කොමසාරිස්තුමා නිකුත් කරපු ලියුම් දෙකක්. මේ ලියුම් දෙකම නිකුත් කරලා තියෙන්නේ තේරිම්බා නිලධාරී 27 වෙනිදා පාන්දර 2:02 මේ ලියුම. මේ ලියුම් දෙක තමුන්නාසල අහන් ඉන්න මේක කියවුවම තේරේවි 2010 ජනාධිපතිවරණයේදී මොනවද සිද්ධ වුණේ කියලා. මම දිනුවා නම් නෙවෙයි, මම දිනුවාද පෙරදුරාද කියලා මේ ලියුම් අනුව අවබෝධයක් ලැබේවි. තේරිම්බාර නිලධාරී අනුරාධපුර දිස්ත්‍රික්කය HMK හේරත් ඔහු ලියලා තියෙනවා නියෝජ්‍ය පොලිස්පති උතුරුමැද පළාතට ලියුමක්. මේක 27 වෙනිදා පාන්දර 2:02 ෆැක්ස් කරලා තියෙන්නේ. ෆැක්ස් නම්බර් ඔක්කොම තියෙනවා. ඒ ලියුම මෙහෙමයි. ජනාධිපතිවරණය 2010 1:26 අංක 17 අනුරාධපුර දිස්ත්‍රික්කය 2010 1:26 දින පවත්වන ලද උක්ත ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේදී සිදු කරමින් වෙති. එසේ මෙම කාර්ය සිදු කරමින් පවතින අතරතුර මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට මහා මාර්ගයේ කලබලකාරී සිදුවීමක් වාර්තා විය. මේ සම්බන්ධයෙන් මා විසින් ස්ථානයට ගොස් කරන ලද සොයා බැලීමේදී නිරීක්ෂණය කරන ලද කරුණු පහත් සඳහන් කරමි. ඡන්දපෙට්ටි බාර දී බාර ගැනීම මධ්‍යස්ථානයේ පිටත් ගිය නිලධාරියෙකුට මහා මාර්ගයේදී මැර පිරිසක් විසින් පහර දී ඇති අතර මෙම පුද්ගලයාගේ දතක් කැඩියේ ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව රෝහල් ගත කොට ඇත. දැනට මේ පුද්ගලයා අනුරාධපුර මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් හමුවේ. එම පහර දීමේ අවස්ථාවේදී සිද්ධිය වැළැක්වීම සඳහා මැදිහත් වූ පොලිස් නිලධාරීන් හටද එම මැර පිරිස විසින් බැනවැදී ඉන් නොනවැති පහර දී ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා අවම් බලය යොදා ඇත. මෙම සිදුවීම වැළැක්වීමට හා තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් නිලධාරීන් පිරිස මේ වන විට ප්‍රධාන ප්‍රවේශ දොරටුවේ රාජකාරිවලින් ඉවත් කිරීම උසස් පොලිස් නිලධාරීන් ක්‍රියා කර ඇති බව වාර්තා වී ඇත. තවද මේ වෙන විටත් එම මැර පිරිස මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට ගල්මුල්වලින් පහර දීම සහ පුද්ගලයන්ට පහර දීම සිදු කරන ලබන බව වාර්තා වේ. මේ සඳහා ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේද ඍජු ආශිර්වාද හා මැදිහත් වීම නොඅඩුව ලැබෙන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් චන්දියුම් සීමේ කටයුතු නිරීක්ෂණය සඳහා පැමිණ ඇති බලයලත් නියෝජිතයන් ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. මේ ඉහත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉතා මන්දගාමීව සිදුවන අතර මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියට බාධා විය හැකියි මාගේ මතයයි. එහෙන් ඉහත පහර දීමේ සිද්ධියට අදාළ සියලු මම පුද්ගලයන් අත්අඩංගුවටගෙන පෙරවරු 3ට පෙර මා වෙත වාර්තා කරන ලෙසත් එසේ නොවුනහොත් ගණන් කිරීමේ හා ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා තෙක් අත්හිටුවන බවත් දන්වා සිටිමි. මේ ෆැක්ස් එක ගාලා තියෙන්නේ 27 වෙනිදා පාන්දර 2:02 ඊට පස්සේ 27 වෙනිදා පාන්දර 3:44 මැතිවරණ කොමසාරිස්තුමා ගහනවා ෆැක්ස් එකක්. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මැතිවරණ කොමසාරිස් පොලිස්පති පොලිස් මූලස්ථානයේ මේ ෆැක්ස් එක ගහන්නේ. මේ ෆැක්ස් එකේ කියනවා ජනාධිපතිවරණයේ 2010 වහාම පොලිස් ආරක්ෂාව තරකරන ලෙස දැනුම් දීම, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල ගණන් කිරීමේ මධ්‍යස්ථාන භූමියට මැරපිරිස් බලහත්කාරයෙන් ඇතුල් වී නිලධාරීන්ට සහ නියෝජිතයින්ට පහර දීමේ තත්ත්වයක් ඇති බව මා වෙත වාර්තා වී ඇත. මේ සිද්ධියෙන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. තවදුරටත් මේ සිද්ධිය සමතයට පත් කිරීමට ඔබ අසමත් වුවහොත් පැය භාගයක් ඇතුළත ගණන් කිරීමේ සියලු කටයුතු අත්හිටුවා ඒ බව මාධ්‍ය මගින් ප්‍රචාරයක් දීමට කටයුතු කරන බව දන්වමි. එබැවින් වහාම අවශ්‍ය පියවර ගෙන මැරයින් ගණන් කිරීමේ ශාලා භූමියෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නාමෙන් දන්වමි. මේ මැතිවරණ කොමසාරිස්. මේව අරපු හින්දා තමයි මටත් මතකයි ඔබතුමා කතා කරනවා මැතිවරණ කොමසාරිස්ට අනුරාධපුරයේ මාතලේ ප්‍රතිඵල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පහර දීම ගැන ඒ වෙලාවේ මම හිටියා ඔබතුමා දුරකථනයෙන් කතා කරනකොට. මේවා අනුව වර්තමාන ජනාධිපතිට මම මතක් කරනවා ඒ ඡන්දේ දිනුවනම් තරදුනානම් නෙවෙයි දිනුවේ කවුද කියන එක මේ ලිපිලේඛන අනුව ඉතාම පැහැදිලි වෙනවා. මහින්ද රාජපක්ෂ දිනුවද මැරයින් නොදොලා ඡන්දේ ගණන් කිරීම නැවැත්තුවද? ඒක නිසා ඡන්දේ ගණන් කිරීම බාර හිටුව මැතිවරණ කොමසාරිස්ට ආතතිය හැදුනාද නැද්ද කියන එක දැන් මේ වගේ ඔප්පු වෙනවා. ඊළඟට මම තව කරුණු කීපයක් කියන්න ඕනේ ගරු කථානායකතුමනි. මම ඒ ඡන්දේ දිනුවනම් මම තුට්ටු දෙකේ 2.50 වැඩ කරන්නේ නැහැ. කරලා ඉවරලා ව්‍යවස්ථාව කඩ කරන්නේ නැහැ. ජනතා පරමාධිපත්‍ය පාගල දාන්නේ නැහැ. පිස්සු හැදිලා වගේ පාර්ලිමේන්තුව මේ තත්ත්වයට පත් කරන්නේ නැහැ. ඊළඟට UNP එකෙන් දිනලා UNP එකට විරුද්ධව තියෙන ප්‍රධාන පක්ෂයට ගිහිල්ලා ඒකේ නායකත්වයේ බාර අරගෙන UNP එකට එළවලව ගහන්නත් UNP නායකයෙක් කකුලෙන් අදින්නත් මම ක්‍රියා කරන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මාවදි නෙව්වන. මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි ඊට පස්සේ රට ඉදිරියට ගෙනියන්නේ. ඊට පස්සේ පැරදිලා ගිහිල්ලා මැද මූලනේ ජනේලෙල්ලිලා අඬපු මිනිහා ගෙනෙල්ලා ඒ මිනිහාව නැවත අගමැති කරන්නේත් නැහැ. ඒක හන්දා මම ඒ දිනපු පැත්තේ අගමැතිය ආරක්ෂා කරනව ඇරෙන්න ඒ වගේ නිර්ලජ්ජිත වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ සුමාන දෙහිකට පාරක් හැමදාම පිට රට යන්නේත් නැහැ. මොකද මම ඇමති කෙනෙක් කියලා අවුරුදු දෙකමාරයි තාම රජයේ වියදමින් එකපාරක්වත් පිට රට ගිහිල්ලා නැහැ. මම ඇමති කෙනෙක් කියලා මාස 10ක්ම පාවිච්චි කරෙත් මගේ පුද්ගලික වාහන. එක වතාවක්වත් පිට රට ගිහිල්ලත් නැහැ. ඉතුරු අවුරුදු එකමාරම ඇමති කෙනෙක් කියලා හිටියත් ඒ තම රජයේ වියදමින් පිට රට යන්නේ නැහැ. පුද්ගලික මුදල් වලින් එකපාරක් පිට රට ගියා. ඉන්දියාවෙන් ලැබුණ ආරාධනාවක් මත දේශනාවකට ඉන්දියානු රජයෙන් ගෙවලා මම එකපාරක් පිට රට ගියා. ඊළඟට මම උපන්න දිස්ත්‍රික්කයේ වෙනුවෙන් බිලියන 12ක් දාලා අනිත් දිස්ත්‍රික්කවලට මිලියන 100ක්වත් වෙන් වෙන්නේ නැති වෙනකොට බිලියන 12ක් දාලා ඒ දිස්ත්‍රික්කයේ නගරයේ පොළොවට සමතලා කරන්නේ. සමතලා කරලා අඩි 100ක පාරක් හදනවා. ඊට පස්සේ ඒ දිස්ත්‍රික්කයේ තියෙන කුඹුරයායෙන් අක්කර 3000ක් විතර ඉවර කරලා තව අඩි 100ක පාරක් හදනවා. එහෙම කරලා මම උපන් දිස්ත්‍රික්කයට ද්‍රෝහි වෙන්නේ නැහැ. ඊළඟට උදේට එකක් කියලා රැයට වෙන එකක් කියන කටින් කතා කරලා අනිත් පැත්තෙන් කතා කරන දවල් මිගල් රෑ ඩැනියෙල් කෙනෙක් වෙන්නේත් නැහැ. තමුන්නාසලා දන්නවා මේ දවස්වල මොකද වෙන්නේ. සාකච්ඡා තියෙනවා, එකක් කියනවා, රැයට වෙන එකක් කරනවා, උදේට වෙන ලියුමක් ගහනවා. ඒ වගේ තත්ත්වයකට මේ රට පත් කරන්නේ නැහැ මං කවදාවත්. ඊළඟට කවුරු හරි කෙනෙක් අල්ලලා පොතක් ලියවලා මාව ගැනම ඒක මගේ දූගේ නම දාලා ජනාධිපති තාත්තා කියලා නම දාලා මගේ දූගේ නමින් පොත ප්‍රකාශ කරන්නේ නැහැ. ඒව කරන්න තරම් පහත් මට්ටමට මං වැටෙන්නේ නැහැ. ලියපු මිනිහාගේ නම දැම්ම නම් කමකුත් නැහැ. ඒ ලියපු මිනිහාගේ තාත්තා කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් ජනාධිපති තාත්තා කියලා ඒ පොතේ නම දාගන්නේ නැහැ. ඊළඟට හැමදාම දිනපතා යන තැන කතා කරන් කරන් තැන පණ බයේ අරයා මාව මරයි මෙයා මාව බරයි කිය කිය ගරු කොහේ හරි ඉන්න නස්කුණියෙක් අල්ලගෙන උගෙන් අරගෙන ස්ටේට්මන්ට් අරගෙන මම එක එක මිනිස්සුන් කොටු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මම පණ බයේ ජීවත් වෙන්නේ නැහැ. ඒක මානසික ලෙඩක්. ඒක හින්දා ඒ තත්ත්වයට මම පත් වෙන්නේ නැහැ. ඊළඟට රංගේ කියලා ඒ වගේ දුරකථන ඇමතුම් දීදී മന്ത്രിවරුන්ට සල්ලි දීදී කොටා බා ගන්න හදන්නේත් නැහැ. ජනාධිපති කෙනෙක් වුණා නම් මම ඒ වගේ ලැජ්ජනි තත්ත්වෙට නම් මම වැටෙන්නේම නැහැ කවදාවත්. ඒක මහා ලැජ්ජානි තත්ත්වයක්. മന്ത്രി කෙනෙකුටවත් නොකළ යුද්ධයක් ජනාධිපති කෙනෙක් තව පවා. ඊළඟට අවසාන වශයෙන් අර මොරගහ කන්ද වගේ ලස්සන තැන් වලට ගිහිල්ලා සංග්ලාස්යම දාගෙන ෆොටෝ ෂූට් කරන්නෙත් නැහැ. මාවත් ළඟින් තියාගෙන, මගේ ආර්යාවත් ළඟින් තියාගෙන නළුවෙක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද නළුවෙක් වෙන්න දැන් අපි කාලේ පැනලා ඉවරයි. ඒකන්ත මම ඒ වගේ වැඩවලට යන්නේ නැහැ. ඊළඟට මට ඉල්ලීමක් කරන්න ඕනේ ඔබතුමාගෙන්. අර ඇමරිකාවේ එහෙම තියෙනවා, ඇමරිකාවේ ජනාධිපති අවුරුද්දකට පාරක් සුමාන දෙකක් අර මානසික රෝගීන් පරීක්ෂා කරන රෝහලක ගිහිලා නවත්වනවා. එයා ඇඩ්මිට් වෙලා මොළේ පරීක්ෂා කරගන්න ඕනේ අවුරුද්දකට පාරක්. ඒ වගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔක්කොටම හමුදාපතිවරු. මොකද ඒගොල්ලෝ අර පරමාණු බෝම්බ වගේ ඒවා ක්‍රියාත්මක කිරීමේ බොත්තම් වල යතුරු හැම තියෙන්නේ ඒගොල්ලෝ ගාව. දැන් මෙතන හැම වැරදිලා හරිය හැම එකක් තිබ්බනම් බෝම්බේ මගේ පැත්තට හරවලා අනිවාර්යෙන් පුපුරවනවා. ඒක හන්දා අපි මේ මම මේ සියලු දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, අපි ව්‍යවස්ථාව වෙනස් කළා හරි පනතක් ගෙනෙල්ලා හරි පුළුවන් විදියකට මේ වගේ දෙයක් අපි ඇතුල් කරමු. එතකොට මේකේ පිස්සු නටන්න ගත්තොත් කවුරු හරි රට පාලනය කරන මිනිහෙක් අද තියෙන තත්ත්වයේ රට දානවනම් අපිට හැකියාව තියෙනවා මානසික වෛද්‍යරෙක් ගාවට අරින්න. ඒක හින්දා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් ඒකට නායකත්වය දීලා ඒ වැඩේ කරන්න රට වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ මේ අවස්ථාවේ ඒ වගේ පරීක්ෂාවක් කරගන්න පුළුවන් නම් බොහොම ස්තුතියි.
වෛද්‍ය කාලින්ද ජයවර්ධන මහත්තුමා.
ගරු කථානායකතුමනි, මගේ මිත්‍ර මයන්ත දිසානායක මහත්තුමා කියපු කාරණේට යමක් එකතු කරන්න කැමති. අර සරත් කෝංගහගේ කියන එතුමා ජනාධිපතිවරයාගේ සභාපතිවරයා ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් හැටියටත් කටයුතු කරනවා. එතන ඒකපාර්ශ්වික වැඩසටහනක් යනවා කියන එක පැහැදිලි. ඒ වගේම ලක්ෂ්මන් කිරියල්ල අපේ ඇමතුමාගේ කාරණය කියපු කාරණය ගැනත් යම් අදහසක් දක්වන්න කැමති ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම මේ වෙනකොට ඔබතුමා ගත්ත පාර්ලිමේන්තුවේ සියලුම කර්තව්‍ය ක්‍රියාමාර්ග අපි සියලු දෙනාම අනුමත කරනවා. ඒ වගේම ඔබතුමා ගැන අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ගරු කථානායකතුමනි. පාර්ලිමේන්තුවේ බහුතරයක ඔබතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය ඉතාමත් නිර්පාක්ෂිකව කටයුතු කරනවා. අපිට ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය පිළිබඳව ලොකු ගෞරවයක් තිබෙනවා. ඉතින් දැන් මේ වෙනකොට ගරු කථානායකතුමනි ආණ්ඩු පක්ෂයක් නැහැ. නමුත් අපිට පේනවා ආණ්ඩු පක්ෂයේ ආසන හිස්ව තිබෙන්නේ. ඒකට හේතුව තමයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. රටට ප්‍රශ්නකුත් නැහැ. මොකද පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඉතාමත් කාර්යක්ෂමව අපිට කරගෙන යන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. නැත්නම් ඔවුන් පාර්ලිමේන්තුවට ආවොත් සභාගර්භයට ඇවිල්ලා ඔබතුමාගේ කුටුවට වතුර හැලපු විදිහ අපිට මතකයි, මෙතන හිටපු නිලධාරීන්ට ගහපු විදිහ අපිට මතකයි, මෙතන හිටපු පොලිස් නිලධාරීන්ට ගහපු විදිහ මතකයි. ගරු කථානායකතුමනි, මේ නිලධාරීන්ටත් අපිට තියෙන අතපයම තමයි තියෙන්නේ. ඒගොල්ලොන්ටත් දෙකක් දීලා දෙන්න තිබ්බයි ඒ මන්ත්‍රීවරුන්ට. එහෙම නොකරේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු නිසා, ඒ ජනතාවට ගෞරව කරන නිසා තමයි ඒ නිලධාරීන් එහෙම කටයුතු නොකළේ. හැබැයි දැන් මේ අය පාර්ලිමේන්තුවෙන් එන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ගරු කථානායකතුමනි, ඔබතුමාගේ දකුණු අතපැත්ත ආණ්ඩු පක්ෂය හැටියට මේ ගරු පාර්ලිමේන්තුව තවදුරටත් සලකන්නේ නැති වෙයි කියන විශ්වාසය තියෙනවා. මොකද අපි වම් අතපැත්තේ ඔබතුමාගේ ඉඳ ගන්නවා කියන්නේ අපි විපක්ෂෙත් නෙමෙයි, ඔවුන් දකුණු අතපැත්තේ ඉඳ ගන්නවා කියන්නේ ගරු කථානායකතුමනි ඔවුන් ආණ්ඩු පක්ෂයේ නෙමෙයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කර දෙනවා.
බොහොම ස්තුතියි ගරු නලින් බණ්ඩාර මහත්තුමා.
ඔබතුමාට බොහොම ස්තුතියි මේ වගේ අවස්ථාවක කථානායක අවස්ථාව ලබා දීම සම්බන්ධව. විශේෂයෙන් ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් පිළිබඳව වගකීම තියෙන්නේ. එතකොට අපිට තව දුරටත් සැකයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වූ අගමැති අතුරු කැබිනට් මණ්ඩලය, ඒ වගේම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වූ අගමැති අතුරු කැබිනට් මණ්ඩලය අවදුරටත් මේ රජයේ මුදල් අවභාවිතා කරනවා කියන කාරණේ. ඉතින් අපිට පුළුවන් අපි විගණන පතන පනත ගෙනල්ලා තියෙනවා. අපිට ගරු විගණනාධිපතිතුමාට ඔබතුමාට දැනුවත් කරන්න පුළුවන් මේ වගේ වෙලාවක කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක. එතුමාට දැනුවත් කරන්න පුළුවන් මේ පිළිබඳව සොයා බලන්න කියන කාරණේ. ඒ වගේම අනිත් කාරණේ මට කියන්න තියෙන්නේ, අපිට මතකයි 26 වෙනිදා ඊනියා අගමැතිවරයා පත් කරපු ගමන් පොලිස්පතිවරයා ගිහිල්ලා ඔහුට සැලියුට් ගහලා ඔහුගේ ආරක්ෂාව අගමැතිවරයාගේ ආරක්ෂාව විදියට සලකලා අගමැති ආරක්ෂක අංශයේ තියෙන සියලු වරප්‍රසාද දීලා ඔහුගේ ආරක්ෂාව සැපෙව්වා. ඊට අමතරව අනිත් මැති අමතුරුන්ට ඔහු ආරක්ෂාව සැපෙව්වා. අපේ මැති අමතුරුන්ගේ ආරක්ෂාව අඩු කරා.
අපේ අගමැතිවරයාගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට අඩු කරා. දැන් මේ වෙනුවට පොලිස් ප්‍රතිවරයා මේ සම්බන්ධව අපි දකින්නේ නැහැ වගේ කඩිනම් පියවරක් අනුගමනය කරනවා. අපිට පේන්නේ තාම මන්දගාමී නැත්නම් සැඟවුණු තත්ත්වයක් තමයි අපි දැක්කෙත් නැහැ කාලෙකින් එතුමාව. ඉතින් එතුමාට දැනුවත් කරන්න වෙනවා අගමැතිවරයෙක් නැතිකොට අගමැති ආරක්ෂක අංශයක් අවශ්‍ය නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයාට. අපි කියන්නේ එතුමාගේ ආරක්ෂාව අඩු කරන්න කියලා. එතුමා හිටපු ජනාධිපතිවරයෙක් විදියට දිය යුතු ආරක්ෂාව දිය යුතුයි. මොකද අපි එහෙම ඒගොල්ලෝ වගේ අපි මෝඩයෝ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒ අවශ්‍ය ආරක්ෂාව දෙන්න කියන එක අපි කියනවා. හැබැයි අගමැතිවරයා නෙමෙයි එතුමා. ඒ වගේම අනිත් අමැතිවරුන්ටත් ඒ තත්ත්වෙම තමයි. ඊට අමතරව ගරු කතානායකතුමනි, අපි දැක්කා ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයක් කියලා එකක් පවත්වනවා. ඒ සම්මේලනයේ මම දැක්කා ගමරාළ කියලා පුද්ගලයෙක් ඉතාම අසභ්‍යවරින් කටයුතු කරනවා. මේ රටේ ජනාධිපතිවරයා විදිහට පෙනී සිටමින් ජනාධිපතිවරයාය කියාගනිමින් එතුමා අපේ අගමැතිතුමාට බැන්නා, රනිල් වික්‍රමසිංහත්තුමාට බැන්නා, එතුමා විනාශ කරා කිව්වා රට, එතුමා එක්සත් ජාතික පක්ෂය විනාශ කරා කියලා මේ විදිහට මහා හැයල්ලක් දෙඩෙව්වා. ඒ නිසා වහාම අපිට හොයලා බලන්න තරම මේ ගමරාණ කියන පුද්ගලයා කවුද මේ ජනාධිපතිවරයා විදිහට පෙනී සිටින්නේ කියලා. ඒකත් අපි අවධානය යොමු කරනවා ඔබතුමාට.
දැන් ගරු සුජීව සේනසිංහ මැතිතුමා,
ඔබතුමාගේ අවධානයට යොමු කරනවා දැන් තියෙන තත්ත්වය අනුව උසාවි නියෝග අනුව ගරු කතානායකතුමනි බලවත්ම දෙවැනි පුද්ගලයා ඔබතුමා රටේ. ඉතින් දැන් කිසිම තැනක සඳහන් කළ නැහැ ගරු කතානායකතුමනි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කරා කියලා. එහෙම කරන්න ජනාධිපතිතුමාට නීතිමය බලතලයකුත් නැහැ. ඒතර මේ දැන් තියෙන තත්ත්වය අනුව ගරු කතානායකතුමනි මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ලෙස ක්‍රියා කිරීම නවත් වෙලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා. එතකොට ගරු කතානායකතුමනි එතුමා පත් කරපු දැන් අපි ඔය ගොඩක් මන්ත්‍රීවරු සඳහන් කරේ සභාපතිවරු රූපවාහිනිය ITN සියලුම ස්ථානවල ඒ නිලධාරීන් පත් කරලා තියෙන්නේ නීති විරෝධී අන්දමට. අතුරු තහනම් නියෝගිකෙන් සඳහන් වෙන්නේ ගරු කතානායකතුමනි මේ වෙනකොට එම පත් කිරීම නීති විරෝධී කියලා. తాවකාලිකව නීති විරෝධී කියලා. එතකොට ගරු කතානායකතුමනි එතුමා පත් කරපු සියලුම සභාපතිවරු එම නිලධාරීන්ගේ පත් කිරීමුත් අවලංගු වෙනවා. ඒතර ඔබතුමාගේ අවධානයට යොමු කරන විශේෂයෙන්ම ගරු කතානායකතුමනි එහෙම තත්වයක් තුල මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇයි ඔබතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති පුටුව පාර්ලිමේන්තුවේ එතුමාට බාර නොදෙන්න තියෙන නීතිමය ගැටලුව මොකද්ද? ඒ වගේම මේ තියෙන තත්ත්වය අනුව අපේ තිබුණු ආණ්ඩුව ඒ ආකාරයේ මුසාවි නියෝග දෙකක් අනුවම ඒ තිබුණු ආණ්ඩුව ඒ ආකාරයෙන් පවත්වාගෙන යනවා කියන එක ස්ථාපිත කරලා තිනවා. එතකොට ඔබතුමාට නොහැකිවන්නේ ඇයි අපි අපේ අමාත්‍ය ඒ ධූරවල අසුන් අපිට ලබා දීමටත් අග්‍රාමාත්‍යතුමාට ඒ අසුන ලබා දීමටත් ඔබතුමාට ඇතිවන නොහැකියාව සම්බන්ධයෙන් මම ඔබතුමාගෙන් විශේෂයෙන්ම ඒ කාරණේ අවධාරණය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම සියලුම මහින්ද රාජපක්ෂ මැතිතුමා නීති විරෝධී ලෙස අගමැතිවරයා වශයෙන් පත් කරපු සභාපතිවරු නිලධාරීවරු ක්‍රියා කිරීම ඔබතුමාගේ දැන් ඔබතුමා දෙවැනි නායකයා රටේ ජනාධිපතිවරයාට පස්සේ අග්‍රාමාත්‍යවරු අපි හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි විශ්වාස කරන්නේ තාමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීතිමය වශයෙන් ඉවත් කරලා නැති හින්දා මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරේ එතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිද්දිමයි. ඒක ඉවත් කරලා පත් කරපු පත් කිරීමක් නෙමෙයි. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍යවරයා නොවේ කියනවා නම් ආපහු රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් අපිට සියලු දෙනාටම පිළිගන්න සිදු වෙනවා. ඒතර ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ඒ தત્ත්වය මත නීතිමය தત્ත්වය මත ඒ පත් කරපු සියලුම සභාපති නිලධාරීවරුන්ට ඔබතුමාට නියෝගයක් දෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කතානායකතුමා වශයෙන් එම නිලවලින් తాවකාලික දැනට ක්‍රියා කිරීම නවත්තන්න කියලා.
හොඳයි බොහොම ඉස්සෙල්ලා ඔබතුමා කියපු සමහර කරුණු සම්බන්ධයෙන් නීතිමය පැත්තක් තියෙනවා මම ඒ ගැන අවධානය යොමු කරනවා. ඊළඟට ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා.
ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට දීර්ඝ වේලාවක් බලාගෙන ඉඳලා කොහොම හරි ඉතාමත් වැදගත් කාරණාවක් පසුගිය 16 වෙනිදා සිදුවෙච්ච සිදුවීම සම්බන්ධයෙන් මේ වෙනකොට විශේෂයෙන් මේ ඉතාමත්ම නරක පූර්වාදර්ශයක් මේ පාර්ලිමේන්තුව තුළ දීලා මන්ත්‍රීවරුන් ගණනාවක් මම හිතනවා මේ වෙලාව වෙනකොට ඒ රූපරාමු පිළිබඳව ඉතාම පැහැදිලි තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි මම හිතනවා සාක්ෂි තිබෙනවා පාර්ලිමේන්තුවේ සියලු නිලධාරීන්ගේ එකම පොලිසියට පහර දීම වගේ දේවල් ඒව මම හිතන්නේ සාමාන්‍ය කෙනෙක් පාරිදි පොලිසියකට යම් දෙයක් සිද්ධ වුණොත් ඇතුළට දාලා මං හිතන්නේ දින 14ක් රාජකාරියට බාධා කරයි කියලා ඇතුළෙත් තියෙනවා. නමුත් මේ වෙනකොට නීති ආසාමයේ ඇමතිවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමා ඉන්නේ. එතුමා කිව්වා මට පෑ දෙකක් තිබුණොත් මේ ඇමතිකම මම මේ රටේම නීතිය සාමය හරියට ආරක්ෂා කරනවා කියලා. දැන් ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් අපට කරුණා කළා මේ පරීක්ෂණ යට වෙන්න බෑ. අපිට පහකිලි පහුගිය කාලෙත් අපිට නොයෙක් චෝදනා තිබුණා අල්ලත් දූෂණ නඩු පැවරුවේ නැහැ කියලා. දැන් මේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරපු ඇස්පනා අපිට අපි දැකපු මේ වෙනකොට පමා වෙනවා නම් නීතිය සාමය මම හිතනවා අනිත් රටේ අනිත් තැන්වල මොන තත්ත්වයක් වෙයිද දන්නේ නැහැ. ඒ විතරක් නෙමේ ගරු කතානායකතුමනි, පෞගිය දවසේ මඩකලපුවේ පොලිස් නිලධාරීන් දෙන්නෙකුට වෙඩි තියලා මරලා දාලා තිබුණා. එකක් ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම් ප්‍රදේශයේ. මං හිතනවා අපේ ගයන්ත කරුණාතිලක බඳු, අපේ වජිරාභිවර්ධන මැතිතුමාලා, අපි කවුරුත් දන්නවා බන්දුල්ලාල් මන්ත්‍රීතුමාලා, ගරු කතානායකතුමනි නිරෝෂන් ඉන්දික කියලා මේ තරුණ පොලිස් නිලධාරියා මං හිතනවා වෙඩි තියලා කපලා කොටලා, මම හිතන්නේ ගොඩක් අය දැක්කා සමාජ වෙබ් අඩවිවල කපලා කොටලා දාලා තිබුණේ. මේකට දින කීපයකට ඉස්සෙල්ලා කරුණාම්මාන් ප්‍රකාශ කරලා තිබුණා බලාගෙනයි මම කරුණාම්මාන් කියලා. එතකොට ඒ වගේ කියද්දී මේ වගේ සිද්ධියක් වුණා නම් අද මේ කෑ ගහන උදය ගම්මන් පිළලා ඒ වගේම සුනිල් මේ විමල් වීරවංශ මහත්තයලා මන්ත්‍රීවරු කෑ ගහන විදියට මේ රටේ අර LTT එකට නොඑක් විදිය දේවල් කියපු විදියට ගරු කතානායකතුමනි මම කියන වහාම මේ පරීක්ෂණය පවත්වන්න ඕන කරුණාම්මානුත් අත්තරංගුවට ගන්න ඕන. මොකද කලිනුත් මේ රටේ විශේෂයෙන්ම ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහලා, ජයශ්‍රී මහා බෝධියට බෝම්බ ගහලා, දළදා මාලිගාවට බෝම්බ ගහලා, හාමුදුරුවෝ පෝලිමේ තියලා කටයුතු කරපු කරුණාම්මාන් මට්ටු කරන්නේ නැතුව උපසභාපතිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දීලා, ඒ විතරක් නෙමේ පිල්ලියන්ල වගේ අය ගෙනල්ලා මහමැතිකම් දීලා ඇමැතිකම් දීලා කටයුතු කර එයාට දඬුවම් කරේ නැහැ. අද දඬුවම් ගැන කතා කරමු. අද දඬුවම් ගැන කතා කරනවා. මේවා ඇස්පනා පිට මේ රටේ ලෝකේ හැම මිනිහෙක්ම දන්න දෙයක්, දැනුත් අර්ජනය කරනවා. මේ තර්ජනයේ ප්‍රතිඵලයක් හැටියට පොලිස් නිලධාරීන් දෙන්නෙක් මේ ගිහිල්ලා තිනවා. ඒ නිසා අපි කියනවා ඒ සඳහා වාම පරීක්ෂණ කරන්න ඕන. අපි අහනවා ජනාධිපතිවරයාගෙන් නීතිය සාමය ගැන කතා කරන, නීතිය සාමය ගැන කතා කරන මේ වගේ තර්ජන කළා නැවතත් මේ රටේ LTT සස්තවාදය ආයි මේ රටේ පවත්වන්න කටයුතු කරන මේ අයට විරුද්ධව ඔබතුමා ජාති හිතයි සීමිනියෙක් හැටියට මොනවද කරන්න කියලා. ඒකම ගරු කතානායකතුමා ඔබතුමාට මගේ ගෞරවය පුද කරනවා. ඔබතුමා කියපු එක අධිකරණය අද සාක්ෂාත් කරලා තිනවා. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, මෙතන මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම කතා කරලා කිව්වා සභාපතිවරුන් හැසිරෙන ආකාර උදාහරණයක් හැටියට පෞගේ දවසේ නිවාස අධිකාරියේ සභාපතිවරයාට ඌ කියලා ත්‍රිවිල් එක දාලා එළවල දාලා තිබුණේ. 3000ක් ගෙදර යවුව දරු අහිංසක තරුණයෝ තරුණියන් එයාට නැවත මේ ඇමතිවරයෙක් විමල් වීරවංශ කියන ඇමතිවරයෙක් සභාපතිවරයෙක් පත් කළා නීත්‍යානුකූල නැහැ. අද අධිකරණය පැහැදිලිව ප්‍රකාශ කරලා තිනවා මේවා නීත්‍යානුකූල නැහැ. මේ හොර අප ගංගමැති සහ කැබිනට් එක කියලා එහෙම තියෙද්දි මේ ඇමතිවරු දීපු පත්වීම් ඒ වගේ නොඑක් දේවල් පිළිබඳව පරීක්ෂා කරන්න ඔබතුමාට තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම සංස්ථාවල සභාපතිවරු අද නීත්‍යානුකූල නැහැ. ඒ අය කරුණා කළේ අය ලේකම්වරුන්ගෙන්ල වහාම එලවන්න ඕන එතනින්. අද අධිකර අගමැතිවරේ කැබිනට් එකක් නැති වෙලාවේ ඒ අය පත් කරපු කිසිම කෙනෙක් ඒ අය පත් කරපු ජනාධිපතිවරයා ලේකම්වරු පත් කරපු නිසා හරි. හැබැයි සභාපතිවරු පත් කළා තියෙන්නේ සමහර තැන්වල ඇමතිවරයාගේ නිර්දේශය අනුව. එහෙමනම් ඒ කටයුතු පිළිබඳවත් අපිට වාර්තාවක් ඉක්මනින් ඕන. මේ සම්බන්ධයෙන් මම හිතනවා පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඔබතුමා අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් ගෙන්නලා ඒ අමාත්‍යංශවල මුදල් ඒ වගේම නොඑක් විදිහේ අයථා සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා මේ කාලය තුළ අපට ආරංචි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා අපිට පාර්ලිමේන්තුවට මේ ගරු සභාවට ඒ අය නැති වුණත් කමන්න අපට මේ ගරු සභාවට කරුණා කළා මේ වාර්තාවක් ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමා.
ගරු තුචාර ඉන්දුනිල් මැතිතුමා.
ගරු කතානායකතුමනි, වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් යොමු කරන්න තියෙන්නේ. අපේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමාගේ කාරණාවට වැඩියමක් වශයෙන් දැන් මේ වන විට අපේ මන්ත්‍රී ප්‍රතිපාදන මම හිතන්නේ දැන් මාසකට කලින් අපි ආවපු සමහර සංශෝධන තවමත් අනුමත වෙලා නැවත එවීමක්වත් නැහැ. ඒ පිළිබඳව ක්‍රියාත්මක කරන්න වගකීතු අමාත්‍යංශයක් නැහැ කියලා තමයි පවසන්නේ. එතකොට මේ රටේ යම් යම් අමාත්‍යංශවල කඩිනමින් පත්වීම් දීම් සිදු වෙනවා, සේවකයන් එළියට දැමීම් සිද්ධ වෙනවා. විවිධ කටයුතු මේ පහුගිය දින කීපය තුළ බොහොම වේගෙන් උනන්දුවෙන් සිද්ධ වුණා. නමුත් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපිට වසරකට ලබා දෙන ඒ ලක්ෂ 100 පිළිබඳව වග කියන්න කෙනෙක් නැත්තම් මේ විශේෂයෙන් මේ අවුරුද්දේ අවසානයේ අවුරුද්දේ අවසාන දෙසැම්බර් මාසේ. එතකොට මේ දෙසැම්බර් මාසේ තමයි සිද්ධ නොවුණු හැම කටයුත්තක්ම හැමතැනම උනන්දු වෙලා කරන අවසාන මාසේ. ඉතින් මේ අවසාන මාසයට ඇවිල්ලා තව මේ පිළිබඳව නිසි වගකීමක් නිසි අධීක්ෂණයක් නැත්තම් කටයුත්තක් කරන්නේ නැත්තම් ඒක අපිට විශාල අසාධාරණයක් කියන එක මේ අවස්ථාවේද කියනවා. ඒකම මේ ගරු කථානායකතුමනි මේ අවුරුද්ද අවසාන මාසේ විශේෂයෙන් නත්තල් මාසය ලබන නව වසරක් අලුතෙන් එන්න තියෙන අවස්ථාව අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට ලබා දීලා තියෙන මුද්දර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට ලබා දීලා තියෙන මුද්දර තැපැල් කාර්යාල වලින් දරුන් දෙනවා ලිපියක් එවලා තියෙනවලු ඒ මුද්දර මන්ත්‍රීවරුන්ට භාවිතා කිරීම තහනම් කියලා. එතකොට දැන් අපි මන්ත්‍රීවරුන් නොවේයිද? එතකොට අපිට අඩුම තරමේ තැපැල් පහසුකමක් මේ වර්ෂ අවසානයේ නව අවුරුද්ද වෙනුවෙන් අපිට සුබ පතන්න තියෙනවා, අපේ ජනතාවට පරිඩයවන්න තියෙනවා. එතකොට මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දුන්න මුද්දර ටිකත් මේ වෙනකොට අත්හිටවල තියෙන අවස්ථාවක්. මොකද මේක ගැනත් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. දැන් රටක් ගරු කථානායකතුමනි රටක් ගිනි තියලා ඉවරයි. අපේ පොලිස් බටයින් මැරෙනවා, රුපියල දවස ගානේ අවප්‍රමාණය වෙනවා, සංචාර කර්මාන්තයේ දවස ගානේ බිඳ වැටෙනවා. මේ රටේ සම්පූර්ණ මේ සියලු ප්‍රශ්න මෙහෙම තියද්දි අපේ ජනාධිපතිවරයා දියල්ලක් ගාව ලස්සන පාට ෂර්ට් එකක් ඇඳගෙන සංග්ලාස් එකක් දාගෙන ප්‍රේමණීය කුරුල්ලෙක් වගේ එතුමා රටට විහිළු සපයනවා. ඉතින් කරුණාකර මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ පිළිබඳව කරුණා කරලා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන්නේ.
මුද්දර සම්බන්ධයෙන් මම මහලේකම්තුමාට දැන් උපදෙස් දෙනවා. අජිත් පෙරමැතිතුමා මම විශේෂයෙන්ම අවධානය යොමු ගන්න කැමති අපේ සභාව කල්තැබීමේ යෝජනාවක් තියෙන නිසා කරුණාකරලා ඒ කරුණු අනුව කතා කරන්න.
ගරු කථානායකතුමනි මීට කලින් මම ඔබතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒ සභාපතිවරයාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ. මේ හා සම්බන්ධව මීට කලින් තිබෙන උදාහරණයක් මේ ගරු සභාවේ ඉදිරිපත් කිරීමට කැමැති මේ තිබෙන බලය පිළිබඳව. මොකද කීප දෙනෙක්ම ප්‍රශ්න කරා එහෙම බලයක් තිබෙනවද කියලා. 1978 ජනවාරි මාසේ 31 නෙමෙයි නම් පෙබරවාරි 2 මගේ මතක හැටියට ගරු කථානායකතුමනි රණපාල බෝධිනාගොඩ එවකට ලේකව් සභාපතිතුමා ඒ වගේම ඩේල් නිවුස් පත්‍රයේ කතුරුතුමා හැරල් පීරිස් මැතිතුමා මේ දෙදෙනාව මේ සභාව ඉදිරියට කැඳෙව්වා ඩේල් නිවුස් පත්‍රයේ අපහාසාත්මක ඡායාරූපයක් පළ කිරීම මත සභාවට ගෙනැල්ලා වරද පිළිගැනීම මත දඬුවම් කළා. දැන් අද දඬුවම් කිරීම පිළිබඳ අදාළ නීති වෙනස් වෙලා තිබෙන බව ඇත්තකරු කතා නැගතු. නමුත් සභාවට කැඳවලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න ඔවුන්ට චෝදනා ඉදිරිපත් කරන්න කිසිම තහනමක් නැහැ. මොකද අද වරප්‍රසාද කාරක සභාවක් තාම නැති නිසා මම මුලින් සඳහන් කරා වරප්‍රසාද කාරක සභාවට කියලා. නමුත් වරප්‍රසාද කාරක සභාවක් අපි පිහිටවල නැති නිසා ඒ සමස්ත බලය තාමත් පාර්ලිමේන්තුවට තිබෙන නිසා පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ජාතික රූපවාහිනියත් ගුවන්විදුලි සංස්ථාවත් ඒ වගේම මේ තත්ත්වෙම තිබෙනවා ගරු කථානායකතුමනි ස්වාධීන රූපවාහිනිය ඒ වගේම ලේකව් සායතනය මේ සභාවේ තීරණ පිළිගන්නේ නැහැ, එකඟතාව පිළිගන්නේ නැහැ. ඒ වගේම අපහාසාත්මක ලෙස සහ එකඟතාවන් කඩ කරමින් කටයුතු කරන නිසා මම ඔබතුමාට මේ නීතිමය තත්ත්වය ගැන සලකා බලන්න කියලා ඉල්ලා හිටිනවා. මීට කලින් මේ සභාවට කැඳවලා තිබෙනවා මේ ඒ වගේම දඬුවම් කළා තිබෙනවා.
දැනටම කැඳවන්න පියවර ආරම්භ කරන ගරු මන්ත්‍රීතුමා එනවා. ගරු රංග බණ්ඩාර මැතිතුමා,
ගරු කථානායකතුමනි, අජිත් පෙරේරා අමාත්‍යතුමා කතා කරපු කාරණයට සම්බන්ධව මම අදහස් දක්වන්නේ. ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් අතර තමයි මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ප්‍රචාරය කිරීම සම්බන්ධව ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. මේ ගිවිසුම අනුව වැඩ කටයුතු කිරීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වගකීමක් වෙනවා. ඒ ගිවිසුම කඩ කරනවා නම් මේක අපරාධමය ගණයට වැටෙන වරදක් වෙනවා ගරු කථානායකතුමනි. දඬුවම් සංග්‍රහයේ 383 වගන්තියට අනුව සාපරාධී විශ්වාසය කඩ කිරීමක් වෙනවා. එනම් මේ සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව අපරාධමය චෝදනාවක් නැගීමට ඕන තරම් ඉඩ කඩ තියෙනවා. නම් ඒ කටයුතු කිරීම සඳහා ඔබතුමා මේ පාර්ලිමේන්තුව මගින් පොලිස්පතිවරයාටත් ඒ වගේම නීතිපතිවරයාටත් යොමු කරලා මේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා සහ වගකිය යුතු උදවියට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග අපරාධමය චෝදනා යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා ගරු කතානායකතුමනි. ඒ මම යෝජනා කරනවා මේ කටයුත්ත ඔබතුමාගේ මූලිකත්වයෙන් සිදු කරන්නේ කියන කාරණේ. ඒ වගේම ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව එකපාර්ශවයක් කඩ කරනවාද පාර්ශව ගණනාවක් කඩ කරනවාද කියන කාරණේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාට අදාළ වෙන්නේ නැහැ. මොකද මේ ගිවිසුමේ එකපාර්ශවයක් වැඩ කරන වෙලාවක විකාශනය නොකර ඉන්නත් තවත් පාර්ශව වැඩ කරන වෙලාවට විකාශනය කරන්නත් කියලා මේ ගිවිසුම ඇතුළත් වෙන්න විදියක් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ විනිශ්චය කිරීම සඳහා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා විමර්ශන නිලධාරියෙක් හෝ විනිශ්චය මණ්ඩලයක සභාපතිවරයෙක් හෝ විනිශ්චයකාරවරයෙක් නෙමෙයි. ඒ නිසා ඔහුට එවැනි තීන්දුවක් ගැනීමට බලයක් නිර්මාණය වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මේ සම්බන්ධව කඩිනමින් පොලිස්පතිරේ යොමු කරලා එක පැත්තකින් අනිත් පැත්තේ නීතිපතිවරයාට යොමු කරලා ඉවරලා මේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා සහ වගකීම් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මම යෝජනා කරනවා. ඔබතුමාට බොහොම
ස්තුතියි. ගරු ජයවික්‍රම පෙරේරා මහත්මයා.
ගරු කතානායකතුමනි අජිත් පෙරේරා ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කළා. මම ඔබතුමා හැලුර කරනව නෙමෙයි, මම 1977 ඔය දැන් ජනාධිපතිතුමා ඉන්න පරණ ගොඩනැගිල්ලේ කාර්යාලයේ අපේ පාර්ලිමේන්තුව. එදා මට මතකයි මා ගාම්භීරත්වයක් තිබුණා, වැදගත්කමක් තිබුණා, අර්ථවත්කමක් තිබුණා, උත්තරදරකමක් තිබුණා. මට මතකයි මහාචාර්ය කටුබැද්ද විශ්වවිද්‍යාලයේ මහාචාර්ය PADCල මහත්මයා මගේ උතු මිත්‍රා. එතුමා හරි කෙලින් කෙනෙක්, කියන කෙනෙක්, කරන කෙනෙක්. එතුමා ඒ අවස්ථාවට මුදල් ඇමති MDA ජයවර්ධන මැතිතුමාට යම් ප්‍රශ්නයකදී අමාත්‍යංශ වෙන්න කොහරේ එතුමා ලොකු දෝෂාරෝපණයක් කරලා තියෙනවා. මේ උඩ MDA ජයවර්ධන මැතිතුමා මුදල් ඇමතිතුමා ජනාධිපති ඇවිල්ලා අගමැතිව සිටි ජයවර්ධන මැතිතුමාට පැමිණිලි කරලා එතුමා කිව්වේ මේකට පාර්ලිමේන්තුවේ බලය තියෙනවා, තමාට පාර්ලිමේන්තුවේ කතානායකට පැමිණිලි කරන්න කියලා. පාර්ලිමේන්තුවේ පැමිණිලි කළා. මහාචාර්ය PADCල මහත්මාව මුළු මහත් ආණ්ඩුව හා විපක්ෂයේ සිටි පාර්ලිමේන්තු සභාගර්භයට අධිකරණය බවට පත් වෙලා එදා මහාචාර්ය PADCල මහත්මාව කැඳෙව්වා එතුමා විත්තිකරුවෙක් කියලා. මුළු පාර්ලිමේන්තු ජුරි සභාවක ඉදිරියට මෑලට කතානායකතුමා ඇහුවා, ඔබ මෙවැනි ප්‍රකාශයක් අපහාසයක් ගරු මුදල් ඇමතිවරයාට කළාද කියලා. ඔව් මං කළා කිව්වා. අයි එහෙම කළේ කියලා ඇහුවා. බලන්න මේ අවංකත්වය හා ඉදිරිතරකම රාජ්‍ය සේවිතිච්ච ස්වාධීනත්වය තිබිච්ච ගරුත්වය කියන එක. මෙතුමා කිව්වේ මොකද්ද කතානායකතුමනි, මම වරදක් නෙමෙයි ඇත්ත කිව්වේ. එතුමා කළ වරදක් හින්දායි මං ඒ දෝෂාරෝපණය කළේ කියලා කිව්වා. නමුත් ඔබට එවැනි අපහාසකා කිරීමේ අයිතියක් නැහැ කියලා. ඔබට මේ අවස්ථාවේ මේ ගරු සභාවේ ඔබට දඩ නියම කරනවා කිව්වා රුපියල් 2500. හෝ නැත්තම් සිර දඬුවම කිව්වා. මෙතුමා කෙලිම කිව්වේ මමට සල්ලිත් නැහැ ගෙවන්න, මම හිරේට යවන්න කිව්වා. පැය දෙකක් දුන්නා එතුමාට. එතුමා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ පල්ලෙහා කාමරේ ඉතිරි හිටියා අරිඳාර මහත්වරයාගේ බලාගෙන ඉද්දී මම PADCල මහත්මයා මට මා එක්ක බොහොම සම්බන්ධ හිටිය කෙනෙක් මහාචාර්යතුමා. මම ගිහිල්ලා කිව්වා පෑඩ් කියලා කිව්වේ අපි පෑඩ් සිල්වා කියලා. අපි පෑඩ් මොකද ගෙවන්නේ නැත්තේ මේ කියලා මේ බේරෙන්නේ කියලා. නෑ මම ගෙවන්නේ නෑ. මේ කියපු විදියමයි කියන්නේ. මම ගෙවන්නේ නැහැ, මම වරදක් කරලා නැහැ, මම හිරේ යනවා කිව්වා. මම ඒ ගමන ඉතුවර දුකියා කරු කතාරැතුමනි, මම ඒ රුපියල් 2500 මම බැන්දා. එදා බැඳලා එතුමාව නිදහස් කෙරුවේ. එවැනි උත්තරීතර බලයක් මේ පාර්ලිමේන්තුවේ තියෙනවා කතානායකතුමනි. මම ඔබතුමාට මේ අවස්ථාවේ කියන්නේ දැන් මගේ අර මිනිස් කැසීමේ වුණත් මම මුලස්ථානට ගිහිලා පැමිණිල්ල කළා. මම දන්නේ නැහැ තමයි ඉතින් ගහට යන්නේ මොනවද කියලා. මට ඕන මට මිරිස් ගැව්වා කියලා මම ඊයේ ගිහිල්ලා ડોક્ટર වාරිය බලගෙන බේත් ගත්තා. ඒක නෙමේ කාරණේ. මට ඕන මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරකම අහිංසක ජනතාව ඡන්දයෙන් පැමිණි ආයෙ විදියට මේක උත්තරීතර මන්ත්‍රීවරු ඡන්දදායක දායකව තෝරලා එවන තැනක් බවට පත් කරන්න මෙවැනි විහිළුකාරයෝ ආත්මයක් නැහැ සභාවට ඇවිල්ලා වාඩි වෙන්න පුවත්පත් නිවේදන වල කතා කරනවා විතරයි තාත්තා මහා වීරයෙක් හිටියේ මහා ගත්තාම දිනේෂ් කුරාන මෙතුමාගේ නමුත් ආත්මයක් නැහැ මෙතෙන්ට ඇවිල්ලා කතා කරලා උත්තර දෙන්න බැරි මෙවැනි අයගේ කිදු බායිලා සිටින්නේ ඔබතුමා තමන්ට තියෙන බලය අපි දන්න ඔබතුමාට අපි හරි ගෞරව කරනවා අද ඔබතුමා ලෝක ප්‍රකට කෙනෙක් වෙලා මම යෝජනා කරන ඔබතුමාට නොබෙල් ප්‍රත්‍යාගයටත් අපි යෝජනා කළ යුතුයි කියලා ඒ තරම් එක්සත් ජාතිකයේ මහලේකම් කොටත් ඔබතුමා සුදුසුයි කියලා මං හිතනවා ලෝක ඉදිරියේදී ඇති වෙන්නත් පුළුවන් සත්‍යයාර ඔව් ඒ නිසා මේ කරුණු දෙක මම අවධානයට යොමු කරනවා
බොහොම ස්තුතියි ගරු අජිත් මානපෙරු මහත්මයා
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම ගැන විශේෂ
ඔව් තව හතර දෙනෙක් ඉතර ඉන්නවා අපි එයාට අවස්ථාව දෙමු නැත්නම් සාධාරණ නැහැනේ ඊට පස්සේ අපි
විශේෂයෙන්ම වරප්‍රසාද ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ පහුගිය අපේ රජයේ කටයුතු කරද්දී ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම තුළ හැම ගමකටම රුපියල් ලක්ෂ 2000 බැගින් අපි ලබා දුන්නා ගම් පෙරළිය කියලා වැඩසටහන කරන්න. ඒකෙන් දුප්පත් ගෙවල් හැදෙනවා, වහල හැදෙනවා, ටොයිලට් හැදෙනවා, ඒ වගේම විදුලිය ලබා දෙනවා, පාරවල් හැදෙනවා, මම්මාවත් බෝක්කු මේ ඔක්කොම හැදෙන වැඩපිළිලක් දීලා සල්ලි කෝටි ලක්ෂ 2000 ගානේ. හැම ගමකටම ග්‍රාම සේවක සම 100 මේ ඡන්ද මධ්‍යස්ථාන 160කට මේ මැතිවරණ කොට්ටාස 160කට අපි ලබා දීලා තියෙනවා. අපි මේක කිසිම කුහකකමක් නැතුව අපිට මොන කැණහිලිකම් කරත් අපි මේ මුදල් ගමට යන ප්‍රතිලාභයක් විදිහට යන්න ලබා දීලා තියෙනවා. අපි අපිට මොන කැණහිලිකම් කළත්. නමුත් අද වෙනකොට මේ අර මාස 10කට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ අගමැති කරවා ගන්නවා කියලා ඡන්දෙ ලබාගෙන බොරුවට ජනතාව රවට්ටලා ආපු පළාත් පාලන ආයතන මේ මුදල් අවභාවිතා කරමින් පවතිනවා. අපි ජනතාවට ලැබෙන සෙතක් සේවයක් කියලා හිතාගෙන මේ ජනතාවට මුදල් ටික ලැබෙන ලබා දුන්නත් ඒක අවභාවිතා කරමින් අර එදා මහින්ද රාජපක්ෂ පාලන කාලේ තිබිච්චිම පරණ කොන්තරත් යටිමඩි ගහම සෙල්ලම ආයි පටන් අරන් තිනා ගම් මට්ටමේ ගරු කතානායකතුමනි මේ පිළිබඳ මේ මුදල් පිළිබඳ වගකීම තියෙන පාර්ලිමේන්තුවට අපි විශේෂයෙන්ම අලුත් ආණ්ඩුවක් පත් කරගත්තේ මේ මෙහෙම මුදල් අවභාවිතා නොවනවා කියලා පොරොන්දු දීලා ජනවාරි 8/2015 අද වෙනකොට ආපහු යථා තත්ත්වෙට මර එදා තිබි තත්ත්වෙටම පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ සඳහා කටයුතු කරන්න කියලත් ඒ වගේම නැවත වතාවක් ඔබතුමාට සුභාශිංසනය කරනවා. අද අපිට පාර්ලිමේන්තුව ලෝකෙට ගිහිලා කියන්න පුළුවන් ඉතාමත්ම උත්තරීතර පාර්ලිමේන්තුවක් අපේ තියෙනවා කියලා ඔබතුමාගේ නායකත්වය යටතේ අද මේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම ගැනත් ඔබතුමාට නැවත ප්‍රශංසා කරමින් මම නිහඬ වෙනවා.
නෑ මම ඉතු ගරු චාන්ස් පොයින්ට් ඔෆ් ඕඩර් ගරු අනුර කුමාර සනායක මැතිතුමා.
ආවේ නෑ ලයිට් එක.
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි අද දිනට නියමිත විවාදයක් තිබුණා. ඒ නියමිත විවාදය ලක්ෂ්මන් ක්‍රියාල මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට පැහැදිලි කරලා ඒ ඉල්ලා අස්කරු ලැබුවා. ඊළඟට නියමිතව තිබෙන්නේ පාර්ලිමේන්තුව කල්තබන්න. කල්තබීම සඳහා යෝජනාවක් අප ඉදිරිපත් කළා තිබෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ හැම කෙනාම නැගිට පාර්ලිමේන්තුව කල්තබන්න දෙන්නේ නැතුව අදාළ ප්‍රශ්නයි අදාළ නොවන දේවලුයි කතා කර කර යන මෙහෙම සභාවක් ගරු කතානායකතුමනි මෙහෙම සභාවක් මෙවන්න ඔබතුමා ඉද දෙන්න එපා.
හොඳයි.
නියමිත පරිදි විෂයක් තිබුණා විෂය විවාදයට ගත්තේ නැහැ. එහෙනම් සභාව කල්තබන්න ඕන කල්තබීමේ යෝජනාව ගන්න ඕන. දැන් පැය ගණනාවක් තිස්සේ මේක එක්ක නා තම තමන්ට හිතට දැනෙන තමන් තමන්ට හිත රිදිලා තියෙන ප්‍රමාණයට නැගිට නැගිට කතා කරන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඔබතුමාගෙන් අපි ඉල්ලා හිටින්නේ මෙවැනි තත්ත්වයකට මේ පාර්ලිමේන්තුව පත් කරන්න එපා කියන.
හොඳයි. තාම මන්ත්‍රී 3 දෙනෙක් ඉන්නවා මේ හිටු පැපා දීලා අපි ඉවර කරමු.
එහෙනම් අපි අවසන් කරමු කතානේ. එහෙනම් කල්තබීමේ විවාදයක් අවශ්‍ය නැහැ.
එවන අපි කල්තබැබී විවාදයට යන්නේ ඔක්කොම අවසන් එමුනා. හොඳයි.